සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස.
ඔක්තෝබර් මාසයේ උදා වුණා. ඒ කියන්නේ මාසයකින් අනතුරුව අපි ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ලේඛකයෙකුගේ හෝ ලේඛිකාවකගේ තත්විති පිළිබඳව ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව කතාබහ කරන තවත් අලුත් මාසයක්. සාහිත්‍ය සම්භාෂණ අපි මසක් හැර මසක් ඔබ වෙත සමීප කරන්නේ හැම මාසයකම අවසාන අඟහරුවාදා. අපි ඔබව සාහිත්‍ය සම්භාෂණ තුළින් හමු නොවන මාසයේදී අපි කතාබහ කරන්නේ විශ්ව සාහිත්‍යයේ සිංහල පිය සටහන් යටතේ සිංහල ලේඛක ලේඛිකාවන් කවුරුන්ද විශ්ව සාහිත්‍යයට ගියේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි මේ විශේෂාංග දෙකේදීම මේ පිළිබඳව මතක් කරනවා. සුපුරුදු විදිහට වැඩසටහනේ මුලදීම මම මතක් කරන්නම් අපි ගියවර කතා බහ කරපු ග්‍රන්ථය මොකක්ද කියලා. අගෝස්තු මාසයේ අවසාන වතාවට හමු වුණේ ලේඛක ජගජේද්‍රි සිංහත් මමත් එකතු වෙලා අපි සම්භාෂණයට ලක් කළේ එල් මුරුගපූපති මහතා විසින් ලියපු කෙටිකතා සංග්‍රහයක් පළවෙනි වතාවට ඔස්ට්‍රේලියාව තුළදී සිංහලයට නැගුණා මතක සෙවෙනල නමින් මේ ග්‍රන්ථය පිළිබඳවයි ඒ කෙටිකතා සංග්‍රහය පිළිබඳවයි කතා බහ කළේ. අපිට විශාල ප්‍රතිචාර ලැබුණා. මේත් මම අවස්ථාවක් කරගන්නවා ඊමේල් මාර්ගයෙන්, දුරකථන මාර්ගයෙන් සහ කෙටි පණිවිඩ මාර්ගයෙන් අපිට ඒ සාකච්ඡාවට සවන් දීලා ප්‍රතිචාර දක්වපු සෑම දිනාටම ස්තුතිය පළ කරන්න. අද තවත් ග්‍රන්ථයක් අපි මූලික කරගන්නවා. මේ ග්‍රන්ථය මීට මාසකට ආසන්න කාලයක් තුළදී මෙල්බර්න් වලදී ජනගත කෙරුණු ග්‍රන්ථයක්. ප්‍රවීණ ලේඛක ඩී.බී. කුරුප්පු මහතා විසින් රචිත ග්‍රන්ථ තුනක් එකම දවසකදී කලෙලි බැස්ස ජනතා අයිතියට පත් වුණ මරකතනෙත ඉරහඳ තරු බිහි වුණු සුපිනයාමේ සහ අද අපි මේ ප්‍රස්තුත කරගන්නා වූ ඉලපත බාල්දිය කොස්ස සහ පිරිත් නූල කියන ග්‍රන්ථය. අද අපි ඒ ග්‍රන්ථය පිළිබඳවයි කතා බහ කරන්නේ. සුපුරුදු විදිහට සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයේට ග්‍රන්ථය පිළිබඳව නිර්වචනයකයේ දෙන්නට මෙල්බන් වාසී ලේඛක ජගත් ජේදරිසිංහ මහතා දැන් ඇවිල්ලා ඉන්නවා SBS සිංහල මැදිරියට. ජගත්, ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්.
ආයුබෝවන් දිල්රක්ෂි.
අපි මේ ග්‍රන්ථය ජනගත කරන දවසේදී මේ ග්‍රන්ථය පිළිබඳව විශාල කතා බහක් ඇති වුණා. ඒ සම්බන්ධවත් අපිට අවබෝධයක් තියෙනවා. ඒකත් මූලික කරගෙනම ජගත් මම මුලින්ම කැමති දැනගන්න ලේඛක ඩී.බී. කුරුප්පු මහතා විසින් මේ සමාජ විමර්ශනාත්මක කරුණු ඇතුළත් කරලා ලියපු මේ ග්‍රන්ථය ගැන ඔබට මොකද හිතෙන්නේ කියලා දැනගන්න.
ඇත්තටම ඩී.බී. ගේ තුන්වෙනි ලිපි එකතුව තමයි මේ ග්‍රන්ථවල විශේෂත්වයක් තියෙනවා. මේ ග්‍රන්ථවල අපි ඇත්තටම අපි එදත් කතා කළේ කාරණේ තමයි සාහිත්‍යමය වටිනාකමට වඩා මේ ග්‍රන්ථවල තිබෙන්නේ මේ ඇති කරුණවල තිබෙන වටිනාකම. ඉතින් ඔහු මේට පෙර මේ වගේ ග්‍රන්ථ, මේ වගේ ලිපි එකතු දෙකක් නිකුත් කර තිබෙනවා. 2012දී පිරිමි ජාති උතුම් ජාතිය කියලත්, 2015දී සන්නිවේදන සංක්‍රාන්තිය කියලත්. මේ ලිපි එකතු කොට ඔහු පොත් වශයෙන් නිකුත් කරනවා වරින් වර. මේ ඔහුගේ තුන්වෙනි ලිපි එකතුව. මෙහි තිබෙන වැදගත්කම තමයි ඩී.බී. කුරුප්පු සමාජය දෙස, සමාජයේ දේශපාලනය දෙස, සංස්කෘතිය දෙස ඔහු හෙළන බැල්ම කොයි ආකාරයටද කියා අපට ඉදිරිපත් කිරීම. මේවායි තිබෙන මතවාද සමහරවිට ඔබට එකග වෙන්නටත් පුළුවන්, එකග වෙන්නට ඉඩ නැති වෙන්නටත් පුළුවන්. නමුත් වැදගත් දේ ඔහු ඔහුගේ මතය ඉදිරිපත් කර තිබෙනවා මේ සමාජ කාරණා කෙරෙහි. ඉතින් එකඟ වීම හෝ නොවීම හෝ මත නෙමෙයි, මේ පිළිබඳව සංවාද ගොඩනැගීමයි මං හිතන්නේ වැදගත් ගේ දිල්ජි.
ඔව්, අපි ඩී.බී. කුරුප්පු මහතා විසින් රචිත ග්‍රන්ථ අතරින් මේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයට එකතු කරගන්න දෙවන ග්‍රන්ථය තමයි මේක. අපි ගිය වසරේදී කතා බහ කළා සන්නිවේදන සංක්‍රාන්තිය කියන ග්‍රන්ථය පිළිබඳව ජගත්. දැන් මේ ඉලපත බාල්දිය කොස්ස සහ පිරිත් නූල කියන මේ ලිපි එකතුවේ ලිපි 10ක් ඇතුළත් වෙනවා. මේ ලිපි 10 අපි ඉක්මනින්ම මතක් කරගෙන ගියොතින් ඉලපත බාල්දිය කොස්ස, හතර රියන් පවුලක්, සර්වලෝක පූට්ව, ද්විචක්‍ර ට්‍රැක්ටර් සහ ද්විවිධ අවලෝකනය, නොහොත් භාෂා මර්ධනය සහ සාහිත්‍ය ඝාතනය, වාරණ සංස්කෘතිය, නමක මහිම, ජාතික ස්මාරක, ලක්ෂ එකහමාරේ පරිවර්තනය, අපදාන සෝභිනී පඤ්ඤා, පිරිත් නූල, ශ්‍රී ලංකාවේද ක්‍රිස්තියානි බෞද්ධයෝ සිටිති. මේ ලිපි 10 හරහා ඇත්තටම ලේඛක ඩී.බී. කුරුප්පු මහතා මොකක්ද කියන්න හදන්නේ ජගත්? අපි වෙන්වෙන් වශයෙන් ගත්තොත්, සිදුවීම් වශයෙන් ගත්තොත්?
වෙන්වෙන්ම වශයෙන් ගත්තොත් ඇත්තටම අපිට කතා කරන්නට විශාල කාලයක් වැයවෙයි. අපි කෙටියෙන් කතා කරමු. දැන් ඉලපත බාල්දිය කොස්ස කියන පළවෙනි ලිපිය, පොතට මාතෘකාව සපයන ලිපිය. මේ ලිපිය තුළ ඩී.බී. කුරුප්පු සාකච්ඡා කරන්නේ අපි එකිනෙකාගේ අතීතයේ අමතක කර නොගැනීම පිළිබඳ කාරණේ. බොහෝ විට අපි අතීතයේ අමතක කරනවා. අපි කැමතිනේ අපි අතීතය ගැන සඳහන් කරන්නට, කතා කරන්නට. අපි වහන තැන් තියෙනවා, හංග ගන්න තැන් තියෙනවා. එසේ විය යුතුද කියන කාරණේ තමයි කුරුප්පු මහත්මයා මෙතෙන්දි මම හිතන්නේ අපට මතු කරන ප්‍රශ්නය. ඔහු වෛද්‍යවරයෙක් ළඟට ගියාම ඔහු දකින අත්දැකීම, ඔහු විඳින අත්දැකීම හරහා ඔහු තමාගේ අත්දැකීම් එකතු කරගමනිමින් මේ ලිපිය ගොඩනගනවා. මේ ලිපිවල තියෙන විශේෂත්වය තමයි දිල්රුක්ෂි ඔහු යම්කිසි අත්දැකීමක් ගත්තාම ඒ අත්දැකීම ලියන්න පමණක් නෙමෙයි ඔහු වෙසෙන්නේ. ඔහු ඒ අත්දැකීම වටා ඔහුගේ සියලු ජීවිතය තුළ ලබාගත් සියලුම දේවල් එකතු කරලා වෙනම රචනයක් කරන්නට ඔහු උත්සාහ කරනවා. එන්න ඒ කාරණයට ගත්තාම ඔහුගේ සාහිත්‍යමය වටිනාකමකුත් මේ ලිපිවල සමහරලාට අපි දකිනවා. මොකද ඔහු මේවා ඉදිරිපත් කරන විලාසය හරිම රසවත්. මොන ආකාරයෙන් ගතත් මේ කියවන්නට ආස හිතන ආකාරයේ රචනා ශෛලියක් ඔහු මේ ලිපිවල පවත්වාගෙන යනවා.
ඔව්, දැන් අපි මේ දෙවැනි ලිපිය හතර රියන් පවුලක් වගේ ලිපියක් ගත්තොත් එහෙම ජගත් ඇත්තට මේක මේ ඔස්ට්‍රේලියාවත් ශ්‍රී ලංකාවෙත් දේශපාලන තන්ත්‍රය පිළිබඳව යම් කිසි සංසන්දනාත්මකව විවරණයකේ දෙනවා මේ සිදුවීම් දාමයක් කරහා. මෑත කාලීනව අභාව ප්‍රාප්ත වුණු ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති ගෆ් විට්ලම් මහතාගේ දේශපාලන සංසිද්ධීන් සහ චරිතාපදානය හරහා ලංකාවේ දේශපාලන චරිත ඔහු සමපාත කරනවා. දැන් මෙතනදී අපේ සමාජ විමර්ශන විතරක් නෙමේ දේශපාලනය පිළිබඳවත් ඔහු කතා බහ කරනවා. ඒත් අපිට කුරුප්පු මහතාගේ මේ දේශපාලනික ආකල්ප සහ දේශපාලනය පිළිබඳව තියෙන ඔහුගේ දැක්ම පිළිබඳව අපිට යම් කිසි වූ හෙළිදරව්වක් මෙහිදී සිද්ධ වෙනවා.
සමහරවිට මට හිතෙනවා කුරුප්පු මහත්මයාගේ දේශපාලන දැක්ම ඔහු හරියට ඉදිරිපත් කරන්නේ නැහැ කියලා. ඒක ඔහු සංගවගෙන වගේ ඉන්නේ.
ඔබට මොකද එහෙම හිතෙන්නේ?
අත වශයෙන් ඔහු ඉතිහාසය ගත්තාම ඩීබී කුරුප්පු මහත්තයා වාමාංශිකයෙක්. නමුත් අද ඔහු ඒ පිළිබඳව වැඩි තෘප්තියකින් ලියන බවක් අපිට පෙනෙන්නේ නැහැ. ඔහුගේ වාමාංශික ව්‍යාපාරය පිළිබඳ අද ඔහු ඒ දෙස බලන්නේ විවේචනාත්මක. ඒක නිවැරදි. මොකද තරුණ කාලයේ තිබෙන අදහස් වලට වඩා වියපත් වෙනුගිට අදහස් වෙනස් වෙනවා. එතකොට අපි තරුණ කාලයේ අපේ හිතවල තිබිච්ච අදහස් පිළිබඳව අපි නැවත විවේචනාත්මකව හැරි බලන්නට උත්සාහ කරනකොට සමහරලාට අපි ඒ කාලේ කරපු දේවල් පිළිබඳව අපිට වැටහීමක් අගය කිරීමක් එන්නේ නැහැ මේ කාලේදී. ඉතින් ඒක සාධාරණයි. නමුත් මේ තුළින් මම දකින විශේෂම දේ තමයි දිලුක්ෂි ඔහුට දේශපාලන පිළිබඳ අතිවිශාල දැනුමක් තියෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලනය පමණක් නෙමෙයි ඔස්ට්‍රේලියාවේ දේශපාලනය පිළිබඳවත් අපි බොහෝ දෙනෙකුට නැති කාරණයකනේ. අපිට බොහෝ දෙනෙකුට ඔස්ට්‍රේලියාවේ දේශපාලනය පිළිබඳව තියෙන්නේ බොහොම පොඩි දැක්මක්. උදාහරණයක් ඇරෙට මේ දවස්වල මේ තුවක්කු සංස්කෘතියක් පිළිබඳව නැවත කතාවක් යනවා. අපි කීයෙන් කී දෙනාද මේක ගැන දන්නේ? අපි ඒව ගැන හොයලා බලනොද? නැහැ. අපි ජීවත් වෙන රටේ දේශපාලනය පිළිබඳව අපි දන්නේ බොහොම ටිකයි.
නමුත් ලංකාවේ ඔක වුණා නම් බොහෝ දෙනෙක් දන්නවා.
පැහැදිලිව ඔක ලංකාවේ වුණා නම් අද මුළු අපේ සමාජයම ඔක කතා කරනවා. අපි ජීවත් වෙන රටේ දේශපාලනය අපි දැනගෙන ඉන්නට ඕනේ. කුරුප්පු මහත්මයා යතින් බොහෝ ඉදිරියෙන් ඉන්නවා. ඔහු පොතපත කියවනවා මේ දේශපාලනය පිළිබඳව ඔහු හදාරනවා. ඒ හැදෑරීමට ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනයත් සම්බන්ධ කරගන්නවා. ඒ අනුව රසවත් ලියවිල්ලක් ගොඩනගන්නට ඔහුට පුළුවන් වෙනවා මේ චරිත එකිනෙක සංසන්දනය කිරීම තුළින්. මේ ඔස්ට්‍රේලියාවේ දේශපාලන චරිත හැසිරෙන්නේ කොහොමද? අපේ රටේ දේශපාලන නැත්නම් ශ්‍රී ලංකාවේ දේශපාලන චරිත හැසිරෙන්නේ කොහොමද? මේ දෙක සංසන්දනය කරනකොට ඉතාම රසවත් අපි කොතරම් පහලින්ද ඉන්නේ කියන එක තේරුම් ගන්නට.
ඔව්, දැන් ඇත්තටම මේක මේ ලිපි එකතුවක්. ලිපි 10ක් තියෙනවා. මේ ලිපි 10 දසවිධාකාරයෙන් අපේ හිතට විවිධ ආකල්ප අරගෙන එනවා. ඇත්තටම මේ වගේ මේ ලිපි එකතු හරහා ශ්‍රාවකයාට මේ මොන වගේ දෙයක්ද ලැබෙන්නේ ජගත්?
මම අර මුලින් කිව්වා වගේ දිලෘක්ෂි මේ වගේ ලිපි එකතුවක් කරා අපි වැදගත්ම දේ අපි ලබා ගන්න දැනුම සහ ජීවිතය දෙස විවේචනාත්මකව බලන්නේ කොහොමද කියන එක, කාරණා දෙස කොහොමද අපි තැම්පත්ව මැදිහත්සින් බලන්නේ කියන කාරණේ තමයි මේ ලිපි කියවීමෙන් අපි ලබා ගන්න දැනුම තුලින් අපට ලැබෙන්නේ මං හිතන විදියට. උදාහරණයක් හිතන්න මේ පොතේ ලිපි තුලින් ඩීබී කුරුප්පු මහත්තයා මතු කරන සමහර අදහස් අද අපේ සමාජයට ඉතාම වැදගත් වෙන කරුණු කාරණාව සාකච්ඡා කරනවා. ඔහුට විශාල විවේචනයක් තියෙනවා මේ ප්‍රදර්ශනාත්මක බුද්ධාගම පිළිබඳව. ඔහු ඉතා හොඳ බෞද්ධයෙක්. මා එක පෞද්ගලිකව දන්නවා බුද්ධාගම පිළිබඳව, බුද්ධ දර්ශනය පිළිබඳව ඉතා විශිෂ්ට දැනුමක් ඩීබී කුරුප්පු මහත්මයාට තියෙනවා. නමුත් ඔහු තරයේ විරුද්ධයි අද මේ පවතින ප්‍රදර්ශනාත්මක බුද්ධාගමට. මේක නෙමෙයි බුද්ධ දර්ශනය කියන එක ඔහු හැම විටම තර්ක කරන්නට උත්සාහ කරනවා. මෙන්න මේ පොතේ ලිපි තුලිනුත් ඔහු වරින් වර අපට ඒ කරුණ මතු කරනවා. ඉතින් මේ කරුණ වැදගත් දිලෘක්ෂි, මේවා සාකච්ඡාවට භාජනය විය යුතු කරුණු කියන එකයි මට හිතෙන්නේ. ඔහු උදාහරණයක් හැටියට මේ ශ්‍රී ලංකාවේද ක්‍රිස්තියානි බෞද්ධ සිටිති කියන ලිපිය ගත්තොත් ඔහු කියනවා ක්‍රිස්තියානි කාර්යයකටත් බෞද්ධ දර්ශනය රැකගෙන ඉන්නට පුළුවන් කියන කාරණිය ඔහු කතා කරන්නේ. බෞද්ධයෙක් හැටියට ලේබලයක් අලව ගන්නට ඕනේ නැහැ බුදුහාමුදුරුවෝ අපිට කියා දුන්න දර්ශනේ පවත්වාගෙන යන්නට. කෙනෙකුට බෞද්ධ දර්ශනය අනුව ජීවත් වෙන්නට පුළුවන් ඔහු ක්‍රිස්තියානිකාරයෙක් වුණත් කියන කාරණය කුරුප්පු මහත්තයා මේ අවසාන ලිපියෙන් අපට කියනවා. මේ දේවල් කල්පනා කරන්නට යුතු දේවල් කියලායි මට හිතෙන්නේ.
ඔව්, දැන් එතකොට මේ විශේෂයෙන්ම මේ සමාජයේ විශ්ලේෂණාත්මක කරුණු ඔහු විවිධ ස්වරූපෙන් මේ කතාහරහා අපිට සමීප කරනවා. දැන් සමාජ විශ්ලේෂක කාර්ය කිරීමේදී ලේඛකයෙකු සතුව තියෙන්නට ඕන ඇත්තටම විශේෂතා මොනවාද? ගුණාංග මොනවාද?
වැදගත්ම කාරණය තමයි දිල්ලුක්ෂි ඔහුට ඒ පිළිබඳව පරිණත දැනුමක් තිබෙන්නට ඕනේ. ඔහු කතා කරන දේ පිළිබඳව ඔහුට පරිණත දැනුමක් නැත්නම් ඔහු කොහොමද විශ්වසනීයත්වයෙන් යුතුව මේ කරුණ ඉදිරිපත් කරන්නේ? පළවෙනි දේ ඔහුට ඒ පිළිබඳව ඇති දැනීම, ඒ තමන්ගේ දැනීම පිළිබඳව ඔහුට ඇති විශ්වාසය. එහෙම වුණාම ඔහුට දැඩි ලෙස තම මතය ඉදිරිපත් කරන්නට පුළුවන්. මොකද ඔහු සූදානම් ඒ ඔස්සේ තර්ක කරන්නට.
හොඳයි ජගත්, ඔබත් එක්ක කතා බහ කරමින් ඉන්න අතරතුරේදී මේ ග්‍රන්ථයේ කතුවරයා සමගත් වදන් කීපයක් හෝතෙපලීම වඩාත් වැදගත් කියලා මට හිතෙනවා. එළපතේ බාල්දිය කොස්ස සහ පෙරිත් නූල මේ ග්‍රන්ථයේ කතුවරයා. අපි මෙතෙක් වෙලා කතා බහ කරමින් හිටි ලේඛක ඩී.බී. කෘප් මහතා, ඔස්ට්‍රේලියානු අපේ සිංහල ප්‍රජාව අතර සිටින ජ්‍යෙෂ්ඨතම ලේඛකයෙක්. ඒ නිසා වචන කීපයක් හෝ මේ ග්‍රන්ථය පිළිබඳව ඔහුත් එක්ක කතා බහ කිරීම මේ අවස්ථාවේදී වටිනවා. ලේඛක ඩී.බී. කුරුප මහතාගේ ග්‍රන්ථ තුනක් පසුගියදා ජනගත කෙරුණා, ජනතාව අතරට පත් වුණා. ඒ තමයි මරකතනෙත, ඉරහඳ තරු බිහිවුණු සුපිනයාමේ සහ අපි මේ අද දවසේදී කතා බහ කරන ග්‍රන්ථය ඉලපත, බාල්දිය, කොස්ස සහ පිරිත් නූල. හොඳයි, ග්‍රන්ථය පිළිබඳව කතුවරයාගේ අදහස් කීපයක් විමසා බලමු. අයිබෝන් ඩී.බී. කුරුප මහතා, හොඳයි, ඇත්තට මේ ඉලපත, බාල්දිය, කොස්ස සහ පිරිත් නූල යනුවෙන් මේ ඔබ මේ සමාජ විමර්ශන හරහා ඉදිරිපත් කරන මේ ලිපි පෙළ අපේ පාඨකයාට තිළිණ කිරීමේ ඔබේ මූලික අභිලාෂය උනේ මොකක්ද? ඇත්තටම
මම කල්පනා කරන්නේ මේ ලේඛකයෙක්ගේ වගකීමක් තියෙනවා මේ සමාජයට යමක් දෙන්න. මේ යම්කි විදියට හිතලා බලන්න, යම්කි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න, තමන්ගේ විග්‍රහ ඉදිරිපත් කරන්න, තමන්ගේ විග්‍රහ පිළිගන්න වෙන එකක්. එතන මේ තියෙන නිරක්ෂ වෙන්න මේක ඇති ලේඛකයාට කරන්න පුළුවන් පෙන්නන්න, සමාජයට පේන විදිය කියන්නේ. ඒ සමාජයේ ඒකෙන් ඒ ලේඛකයාගේ අත ගහන්නේ නැහැ. දේශපාලකයක් කියන්නේ දේශපාලකයක් කරන්නේ සමාජ හරිගස්සන එකද? මෙයා කරන්නේ පෙන්නන එකයි, තමන්ට පේන විදිහට කියලා මෙන්න මෙන්න මේකයි කියලා. අනිත් එක එයාගේ කන පිළිපැදීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. පිළිගන්න පුළුවන් නම් පිළිගන්න පුළුවන්, ඒ වෙන එකක්. කොටින්ම කියනවා නම් මේ පාඨකයාගේ සමාජයේ මේ බුද්ධි මයට වචන කියන්නේ ප්‍රකෝප කිරීම පුද්ගලයෙන්
ඔබගේ මේ ග්‍රන්ථයේ තියෙනවා කතාන්තර 11ක්. මේ කතාන්තර 11 විවිධ සිදුවීම් මූලික කරගෙන පාඨකයාට යමක් හිතන්නට ඔබ ලබා දීලා තියෙන සිදුවීම් සමුදායක්. මේ ආකාරයෙන් මේ නොයෙකුත් විදිහේ සමාජයේ විවිධ පැතිකඩ ඔබ සමාජයට අරගෙන එනවා. එතනදී අපි දකිනවා ඔබ යම් ඔබ සතු අත්දැකීම්, ඔබට යම් කිසි කෙනෙක් පවසපු අත්දැකීම්, මේ හැම එකක්ම පාදක කරගෙන තමයි ඔබ පාඨකයාට මේ දේ ලබා දෙන්නේ. එතකොට ලේඛකයා කොයිතරම් ආකාරයකට සමාජ විමර්ශනයක යෙදෙන්න ඕනේ කියලා ඔබ විශ්වාස කරනවද?
ලේඛකයා කලාකාරය දෙකම කරන්න තමයි වටේ තියෙන සමාජයේ දැකලා එයාගේ එයාට පේන විදිහට ඒක පෙන්වන්නේ. ඒක සමාජ විමර්ශනය කියන එක නක කරන්නේ නැත්නම් ලේඛකයා වැඩක් නෑ. ලේඛකයා නිකන් යම් යම් දේවල්ට ආවඩනවා නම් ඒක වැඩක් වෙන්නේ නෑ. ලේඛකයා මං හිතන විදිහට කාර්යය අරකයි තියෙන සමාජයේ ඒ දිහා බලලා ඒ කියන්නේ ගොක විප්ලවවලට දුරු දෙන විදිහ සාහිත්‍යකාරය නිව්වේ ඒ කරේ ඒකයි. ඒකට සමේ පවත්වන සමාජය ගැන නිව්වා.
කරුප මාතා, දැන් ඔබ මේ ඔස්ට්‍රේලියානු ජන සමාජයේ අපේ අතර ජීවත් වෙන ජ්‍යෙෂ්ඨතම ලේඛකයෙක්. එතකොට ඔබ පරම්පරා කීපයක ලේඛන පරපුරක් දැකපු පුද්ගලයෙක්. දැන් ලංකාවේ තියෙන මේ අත්දැකීමත් එකතු කරගෙන ඔබ මෙහාට ආවට පස්සේ මේ ජන සමාජය හරහාත් මතුවෙමින් සිටින අංකුර ඔබ දකිනවා. ඒ වගේම ඉදිරියට ඇවිල්ලා මේ කාර්යය කරගෙන යන්නට මහන්සි වෙන අයත් ඔබ දකිනවා. ඔබට මොකද හිතෙන්නේ ජ්‍යෙෂ්ඨ ලේඛකයෙක් විදිහට මේ ඔස්ට්‍රේලියානු ජන සමාජයේ සිංහල ලේඛන කලාව පිළිබඳව?
සිංහල ලේඛන කලාව මේ දක්ෂ කීප දෙනෙක් ඉන්නවා. කොහොම වේද කියන්න බෑ, ඒකෙන්ද නම් කියන්නේ දෙල්රක්ෂි. ඒ එක මම දකිනවා මේ ඉංග්‍රීසියෙන් ලියන සැලකේතු හැකියාව තියෙන අයන්න. සිංහල ලියන තය අලුත් අරපුරෙන් බලාපොරොත්තු වෙන්න බෑ දිනක්ෂි සිංහල ලියන එක. මොකද ඒක ඉංග්‍රීසියෙන් මේ පුරුදු වෙනවා. සිංහල ඒකද මේ ලංකාවේ ඉගෙනගෙන ලාපෝය කරන්න තියෙන්නේ. මම ඉස්සර මං හිටියා සිංහල සාහිත්‍යයක් නැති වෙයි කියලා කලක් යනකොට කලක් අල්ල හිටියේ කියලා හිතනවා.
ඔව්, අපි දකිනවා මේ විවිධ ප්‍රජාපුවත්පත් හරහා පවා අලුත් ලේඛක ලේඛිකාවන් බිහි වෙනවා. දැන් ඔබ දකින්නේ කොහොමද මේ අලුත් පරපුර හරහා, මේ අලුතෙන් ලේඛනයට ප්‍රවිෂ්ඨ වෙන පරපුර හරහා සිංහල භාෂණයට අපේ සාහිත්‍ය කලාව ඉදිරියට යෑම සඳහා කොයි වගේ පිටුබලයක් ලැබෙනවා කියලාද ඔබ විශ්වාස කරන්නේ?
මට හරියට කියන්න බැහැ. මට එකක් කියන්නවත් මං හරියට කිව්වා මේ පුවත්පත්වල තියෙන භාෂාව මේ පත්තරකාරයෝ දෙන භාෂාව ලංකාවේ පත්තරවලයි රේඩියෝ එකයි මේ රූපය නැතින භාෂාවට වඩා බොහොම හොඳ. තාම ඒ තරම් සංකර වෙලා නැහැ භාෂාව. අන්න ඒක කියන්න පුළුවන් මේ කොයි තරම් ගෙනියද කියන එක මට කියන්න බැරිද ක්‍රියක නිකන් අපහසු හනාවකෙක් කරන්න.
එතකොට ඒ කියන්නේ මේ ඔවුන්ගේ කාර්යයේ නියලීම ප්‍රමාණවත් කියලා ඔබ විශ්වාස කරනවද? මීට වඩා දායකත්වයක් සහ සමාජයෙන් එකට එකතු වීමක් අවශ්‍යයි කියලා ඔබ විශ්වාස කරනවද?
එකතු වීම කියන්නේ මම කිව්වනේ මේ පොත් ගන්න හැටි කිව්ව පුස්තකාලයක කියියොත් බෑන සිංහලේ බොහොම කලාතුරකින් එන්නේ. චීන වෙන්න සුදුයා ඉන්න. ඉතින් ඒකෙන්ද කියවීමක් මෙහෙ නැහැ මම බෝධුවට. මේ සිංහල කියවන අපි ටික දිනක ලේකන කරනවා කියනවා. මේ සිංහල පොත් ලියලා තියෙනවා 100ක් පන්නන්න. මේ ලියන ඒවා ගැන මේ අය දන්නේ නැහැ, ලංකාවේ ඉන්න මහා ලේකකේ ප්‍රකාශය දන්නේ නැහැ. ඉතින් ඒක වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙ සාහිත්‍යයක් තියෙනවා කියනක සංවාදයක් ඇති කරන මෙහෙ මිනිස්සු වැඩ කරනවා ලියනවා කියනක ලංකාවේ ඉන්න අයන්ට පෙන්න කියන්න ඕනේ. දැන් මේ හුඟක් වෙලාවට තියෙන ලංකා පොත් අරගෙන හිට කියන සමහර කියනයි ඒ පොත් ගැන කතා කරන නිසා මෙහෙ දේවල් ගැන කතා කරන්නේ. ඇත්තටම මෙහෙ පොත් ගැන කතා කිරීම උනත් මෙහෙ අය කරනවලේ ලංකාවේ කොහොමද කරන්නේ ඒක වෙනස් වෙන්න ඕනේ.
අපි මේ SBS සිංහල ගුවන් විදුලි වේදිකට ඇත්තටම ආඩම්බර වෙනවා කුරුප්පු මහතා. අපි මෙහි සිටින ලේඛක ලේඛිකාවන්ගේ බොහොමයක් ග්‍රන්ථ පිළිබඳව දැන් වසර 3ක් තිස්සේ කතා බහ කරමින් ඉන්නේ සෑම මාසයකම. ඉතින් ඒ නිසා මේ තවත් එක් ප්‍රයෑමයක් අපේ ඔබතුමාගේ මේ එලපත බාල්දිය කොස සහ පිරිත්නූල ග්‍රන්ථය පිළිබඳව අපේ ශ්‍රාවකීන්ට හඳුන්වා දීම, මේ ග්‍රන්ථය හරහා ලේඛකෙක් විදිහට ඔබතුමාගේ අපේක්ෂා වුණේ මොකක්ද කියන කාරණාව ශ්‍රාවකයාට ගුවන් විදුලි මාධ්‍යයක් ඔස්සේ ලබා දීම තුළින් ඔවුන්වත් උත්සුක කිරවීම මේ ග්‍රන්ථ කියවීම උදෙසා. ඉතින් ඒ නිසා මම අවසාන වශයෙන් ඔබතුමාට ආරාධනා කරනවා මේ ග්‍රන්ථය ඉලපත බාල්දිය කොස්ස සහ පිරිත්නූල කියවීම තුළින් පාඨකයාට මොන වගේ අරුතක් ලබා ගන්නට පුළුවන්ද, මොන වගේ රසයක් විඳ ගන්න පුළුවන්ද කියන කාරණාව ග්‍රන්ථයේ කතුවරයා විදිහට අපේ ශ්‍රාවකයන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා.
මම හිතන විදිහට මේ සමාජය ගැන, ආගම ගැන, අපේ සංස්කෘතිය ගැන, අපේ චර්යාව ගැන අපි හිතාගෙන හිටියේ විදිය බොහෝ වෙලාවට මේ සාවද්ද ඒක අපි ගැන යළි හිතා බල යුතුයි කියන අදහස ඔලුවට වැටෙනවා නම් අන්න ඒ මගේ පරමාර්ථ ඉෂ්ට එම තමයි.
හොඳයි, SBS සිංහල ගුවන්විදුලියේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයට කතා බහ කරන්න එකතු වීම පිළිබඳව ප්‍රවීණ ලේඛක DB කුරුප්පු මහතා අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබට ආයිබෝවන්.
ස්තුතියි, ආයිබෝවන්.
හොඳයි, එහෙනම් අපි අවසාන වශයෙන් හැමදාමත්ම කතා බහ කරන කාරණයට ප්‍රවිෂ්ඨ වෙමු ජගත්. පාඨකයෙකුට මේ පොත කියවීමෙන් මොකක්ද ලබා ගන්න පුළුවන්?
දැනුම. මේ පොත කියවමින් පාඨකයෙකුට ලබා ගන්න පුළුවන් ප්‍රධාන දේ තමයි දැනුම. මේ පොත මුලින් ඉඳලා අග දක්වා රසවත්ව කියවන්නට පුළුවන් පොතක්. මොකද DB කුරුප්පු මහත්මයාගේ භාෂා ශෛලිය හරිම රසවත්, හරිම සුමටයි, කෙනෙකුට කියවන්නට ආසාහිතෙන භාෂා ශෛලියක්.
හොඳයි, එහෙනම් අපි ඔබට ආරාධනා කරනවා අහගෙන සිටින ඔබ සැමටම ඉලපත බාල්දිය කොස්ස සහ පිරිත්නූල කියන ප්‍රවීණ ලේඛක DB කුරුප්පු මහතා විසින් රචිත මේ ලිපි පෙළ ඇතුළත් සමාජ සංසිද්ධීන් 10ක් විවිධ ස්වරූපයෙන් ඔබ හමුවට පැමිණෙන මේ ලිපි ඇතුළත් ග්‍රන්ථය හොයාගෙන කියවන්න අපි මේ කතා බහ කරපු කරුණුත් ඔබට ඉවහල් වේවි. ග්‍රන්ථයේ රස විඳින්න යමක් ග්‍රන්ථයෙන් ලබා ගන්න. එහෙමනම් අදට අපි සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයට නිමාවක් තබනවා මසකින් අනතුරු හමු වීමේ බලාපොරොත්තුෙන්. අපි එහෙමනම් නැවත වතාවක් හමු වෙන දෙසැම්බර් මාසයේ අවසාන අඟහරුවාදා. සුපුරුදු ලෙසින් මේ කාර්යයට සම්බන්ධ වෙන මෙල්බන් වාසී ලේඛක ජගත් ජේද්‍රසිංහ මහතා ඔබට බොහොම ස්තුතියි. අපි ආයෙත් හමු වෙමු.
හමු වෙමු දිල්රුක්ෂි.
එහෙමනම් අපි ඔබ හැමෝටම මතක් කරන මේ වැඩසටහන අහවුරුනාට පස්සේ මේ විශේෂාංගය අපගේ වෙබ් අඩවියේ තියෙනවා. දැන් මාසික විශේෂාංග සඳහා වෙනම තීරුවකුත් අපේ වෙබ් අඩවියේ අපි නිර්මාණය කරලා තියෙන්නේ SBS සිංහල ගුවන්විදුලියේ මාසික විශේෂාංග යනුවෙන්. මාසික විශේෂාංග පමණයි ඒ තීරුවට ඇතුළත් වන්නේ. ඔබට බොහොම පහසුවෙන් මේ සාකච්ඡාවට නැවත වතාවක් අන්තර්ජාලය හරහා හොයාගෙන සවන් දෙන්නට පුළුවන්. එහෙමනම් ඔස්ට්‍රේලියාවේ සිටින තවත් ලේඛකයෙක් හෝ ලේඛිකාවක් සමගින් අපි ඔබ අභිමුවට පැමිණෙනවා මසකින් අනතුරුව දෙසැම්බර් මාසේ සාහිත්‍ය සම්භාෂණ තුළින්. එතෙක් ඔබට පුළුවන් මේ අපි විවරණයට ලක් කරන ග්‍රන්ථ කියවලා අපිට ප්‍රතිචාර දක්වන්න 0939 49 21 69 කියන අපගේ දුරකථනය හරහා, එසේත් නොමැතිනම් sinhalese.program@sbs.com.au අපගේ ඊමේල් ලිපිනය. නැවතත් හමුවෙමු. අයිබෝවන්.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැසේජ්.